ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දෑමන මේ සිකුරාද අපි සූදානම් වෙන්නේ සමස්ත ලෝකයේ විවිධ රටවලින් වාර්තා වන තොරතුරු පිළිබඳව අවධානයක් යොමු කරන ලෝවට විශේෂාංගයට යොමු වෙන මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු පරිදි අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් වැඩි වෙලාවක් ගන්නේ නැතුව බලමු මේ ගෙවිගෙන යන සතිය පුරා ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු උණුසුම් තොරතුරු මොනවද කියන කාරණාව. අයිබෝන් සුබුදෑසනකම.
අයිබෝන් නිපුන.
හොඳයි, අපි අද දවසේදී මුලින්ම අවධානයක් යොමු කරන්න කල්පනා කරේ ජර්මනිය පැත්තට. ජර්මනියෙන් අපට වාර්තා වුණා පහුගිය බදාදා ජර්මනිය පාර්ලිමේන්තුවට පහර දීමක් සිදු කිරීමට කුමන්ත්‍රණ සිදු කරන බවට සැකපිට දක්ෂිණාංශික ත්‍රස්ත කොට්ටාශයකට සම්බන්ධ පුද්ගලින් 25 දෙනෙකු පමණ අත්අඩංගුවට අරන් තිබෙනවා කියන කාරණාව. විශේෂයෙන්ම මේ ක්‍රියාමාර්ගයේ අන්තවාදීන්ට එරෙහිව රට තුළ සිදු කළ විශාලතම ක්‍රියාමාර්ගය කියලා තමයි ඒ රට මාධ්‍ය වාර්තා කළේ. අපි එතනින් අද කතාව පටන් ගමු.
නිපුණ, මේක ඇත්තටම කිසි කෙනෙක් බලාපොරොත්තු නොවිච්ච විදියට ජර්මනියේ පොලිසියේ 3000ක විතර පිරිසක් යොදවලා එක දිනක් ඇතුළතම මුළු රට පුරාම බේපොළ 130ක් විතර සෝදිසියට ලක් කරලා මේ විදිහට 25 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ 25 දෙනාට දැනට නගලා තියෙන චෝදනා තමයි ඔවුන් අති දක්ෂිණාංශික කණ්ඩායමක සමාජිකයන් හැටියට ජර්මනියේ පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කටයුතු කළා කියන චෝදනාව තමයි ඔවුන්ට එල්ල කරලා තියෙන්නේ. මේ 25 දෙනා අතර පුද්ගලයන් දෙදෙනෙක් ඔස්ට්‍රියාවේ සහ ඉතාලියේ ඉඳලා තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඊට අමතරව තවත් 27 දෙනෙක් මේ කණ්ඩායමට සම්බන්ධයි කියලා සැක කරනවා. දෙවන ලෝක යුද්ධයට කලින්, ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධයට කලින් ජර්මනියේ තිබිච්ච පාලන ක්‍රමයක් නැවත ඇති කරන්න ඕනේ කියන ඒ දැඩි දක්ෂිණාංශික අදහස් දරන රයිච්බර්ග් කියන ඒ සංවිධානයේ පුද්ගලයන් තමයි මේ විදිහට අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඉතින් දැනට ජර්මන් බලධාරීන් විසින් දැනුම් දීලා තියෙන විදිහට මේ පුද්ගලයන් ප්‍රචණ්ඩත්වය පාවිතා කරමින් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට කටයුතු කළා තියෙනවා. ඒ එක්කම ඔවුන් රුසියාව සමගත් යම්කිසි කතිකාවක් ආරම්භ කළා තියෙනවායි කියලා ජර්මනියේ බලය අල්ලා ගත්තට පසුව කොහොමද ඔවුන්ගේ විදේශ සම්බන්ධතා ඇති කරගන්නේ, විශේෂයෙන්ම මේ වෙනකොට රුසියාව යුක්රේනය සමග යුද්ධයක පැටියලා ඉන්න අවස්ථාවක ඔවුන් බලය අල්ලා ගත්තා නම් ඔවුන්ට රුසියාවේ සහාය ලබා ගැනීමටත් කටයුතු කළයි කියන ඒ චෝදනාව දැන් මේ වෙනකොට එල්ල කරලා තියෙනවා. ඉතින් මේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසියට කටයුතු කරන්න හැකි වෙලා තියෙන්නේ ඔවුන් ඒ රහස්‍යභාවය බොහොම දැඩිව ආරක්ෂා කරමින් එකම මොහොතක රට පුරාම මේ විදිහට මේ සෝදිසි මෙහෙයුම් බියත් කළා මේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නිසා කියලායි වාර්තා
වෙන්නේ. ඕමල් දැමෙත් පහුගිය බදාදාම සිද්ධ වුණු කාරණයක් පේරු රාජ්‍ය ජනාධිපති පේඩ්‍රෝ කැස්ටිලෝ මේ වෙද්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා සඳහන් වුණා. මීට මාස 18කට පෙර පැවති මැතිවරණයෙන් මොහු ජනපති බවට පත් වුණා. නමුත් මේ පේඩ්‍රෝ කැස්ටිලෝ පේරු හිටපු ජනපතිවරයා අත්අඩංගුවට පත් වෙලා ඉතාමත් කෙටි කාලයකින් පේරු රාජ්‍යයට පළමු කාන්තා ජනපතිවරයක් පත් වෙනවා. මේ ගැන අපි කතා කරමු.
මෙතන මේ පෙරු රාජ්‍යයේ නිපුණ බොහෝ වෙලාවට උන්ට දේශපාලන අවස්ථාවර භාවයෙන් දිගින් දිගටම තිබුණා. නමුත් කැස්ටිලෝ ජනාධිපතිවරයාට විරුද්ධව අලුතෙන්ම ගෙනාපු දෝෂාභියෝගයට උත්තරයක් හැටියට තමයි ඔහු උත්සාහ කරේ රටේ තියෙන කොංග්‍රස් සභාපතිවරයාට ඔවුන්ගේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට. ජනාධිපතිවරයා උත්සාහ කළා මේ අවස්ථාවේදී රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා අලුතෙන්ම ව්‍යවස්ථාවක් ගෙනල්ලා තමන්ගේ බලය තහවුරු කරගැනීමේ වැඩපිළිවෙලකට යොමු වෙන්නට. ඉතින් දැන් පහුගිය කාලේ විටින් විට රටේ ජනාධිපතිවරුන් මාරෝණ මේ රටේ ව්‍යවස්ථාවේ තියෙන කොන්දේසියක් තමයි ජනාධිපති මානසිකව ඒ තනතුර දරන්නට ඔවුනට ඔහුට හැකියාවක් නැත්නම් ඔහු ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලය ලැබිලා තිබුණා. ඉතින් ඒ බලය පාවිච්චි කරමින් බොහෝ අවස්ථාවලදී කොංග්‍රස් සභාව විසින් ජනාධිපතිවරුන් වෙනස් කරන්නට කටයුතු කළා තිබුණා. ඉතින් මේ අවස්ථාවේදී කැස්ටිලෝ ජනාධිපතිවරයා උත්සාහ කරේ මේ පාර්ලිමේන්තු විසිරුවා හරින එක පමණක් නෙමෙයි අලුතෙන් මැතිවරණයකට ගිහිල්ලා ඔහුට වැඩි සහයක් ඇති කොංග්‍රස් සභාවක් අත්කරගෙන ඒ තුළින් අර ව්‍යවස්ථාවේ ජනාධිපතිට අහිතකර කොන්දේසි ඉවත් කරන්නට තමයි කටයුතු කළේ. ඉතින් ඒ කටයුත්ත කරන්න ඔන්න මෙන්න තිබියදී තමයි පාර්ලිමේන්තුව විසින් ඡන්දයක් තියලා ඔහුව තනතුරෙන් ඉවත් කරන්නට ඡන්දය ලබා දීලා පසුව මේ වෙනකොට ඔහු දැන් පොලිසිය අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඒකම ඔහුගේ නියෝජ්‍ය ජනාධිපති හැටියට කටයුතු කරපු ඩීනා බොලාටේ අවුරුදු 60ක නීතිඥවරියක්. ඇය පෙරු රාජ්‍යයේ ප්‍රථම ජනාධිපති නිය හැටියට මේ වෙනකොට දිවුරුම් දීලා ඒ ධුරේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ එකම නිපුණ මේ කටයුත්තේදී ඇමෙරිකාව මේ අවස්ථාව වෙනකොට ඩීනෝ බොලාටේගේ ජනාධිපතිත්වය ඇමෙරිකාව පිළි අරගෙන තියෙනවා. ඒකම රට පුරහා නොසන්සුන්තාවයකුත් ඇති වෙලා තියෙනවා. පෙරු රාජ්‍යයේ මේ වෙනකොට අලුත් රජයට පක්ෂවත් ඒකම පේඩ්‍රෝ කැස්ටිලෝ හිටපු ජනාධිපතිවරයාට පක්ෂ කණ්ඩායමුත් මේ වෙනකොට රට පුරහම විරෝධතා ආරම්භ කළයි කියලා වාර්තා වෙනවා. ඉතින් මීට කලින් අවස්ථාවලදී ගඩට අවුරුදු 2කට කලින් ඉඳන් අපි බැලුවොත් පෙරු රාජ්‍යයේ ජනාධිපතිවරු 6 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අතරම 20යි 20දී දින 5ක් ඇතුළත ජනාධිපතිවරුන් 3 දෙනෙක් පහළ. එතකොට 2016 එක්ක බලපුවාම මේ 6 වෙනි ජනාධිපති තමයි දැන් පත් වෙලා තියෙන්නේ. ඉතින් ඉතාමත්ම දේශපාලන වශයෙන් අස්ථාවර භාවයකට මේ ලතින් ඇමරිකානු රට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. නමුත් ඒ කලාපයේ අනෙකුත් රටවල් මේ සමහර විට කැස්ටිලෝ ජනාධිපතිවරයාට පක්ෂපාතී ප්‍රකාශනිකුත් කරලා තියෙනවා. නමුත් අපි අපි බැලුවොත් බ්‍රසීලිය වගේ රජයන් මේ කලාපයේ ප්‍රබල රටවල් මේ වෙනකොට ඒ කැස්ටිලෝ ජනාධිපතිවරයා විවේචනය කරලා, ඒ කියන්නේ ඔහුට පක්ෂ නොවන අනෙකුත් රාජ්‍ය නායකයනුත් මේ කලාපේ ඉන්නවා. කෙසේ වෙතත් පෙරු රාජ්‍ය මේ වෙනකොට බොහොම දේශපාලනමය වශයෙන් අස්ථාවර භාවයකට නැවතත් පත් වෙලා තියෙනවා.
අපි දැන් යන්නේ ඉන්දුනීසියාව පැතර 2002 වසරේදී පුද්ගලයන් 200 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කරමින් බාලිහි සිදු කළ බෝම ප්‍රහාරයකට සම්බන්ධ, ඒ වගේම අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙක් නිදහස් කිරීමට පසුගියදා ඉන්දුනීසියානු රජය පියවර ගත. ඉතින් මේ ප්‍රහාරයෙන් ඇත්තටම ඔස්ට්‍රේලියානුවන් 80 දෙනෙකුට වඩා වැඩි පිරිසකුත් ජීවිතක්ෂයට පත් වුණා. මේ ක්‍රියාව සම්බන්ධයෙන් මේ වෙද්දි විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවෙන් දැඩි විරෝධයක් එල්ල වෙනවා. මොකක්ද මල් මේකේ අලුත්ම තත්ත්වය?
නිපුණ මෙතන මේ කුමාර් පටෙක් කියන පුද්ගලයා ඔහු තමයි මේ බාලි බෝම්බ ප්‍රහාරයේදී ඒ බෝම්බ ඇටවීම සඳහා උදව් උපකාර කරපු පුද්ගලයා හැටියට හඳුනාගෙන තිබුණේ. කුමාර් පටෙක් අවුරුදු 10ක් විතර යනකම් ඉන්දුනීසියානු බලධාරීන්ට ඔහුව අල්ලා ගැනීමට නොහැකි වෙලා තිබුණා. පසුව ඔහුව ඇත්තටම අත්අඩංගුවට පත් වෙන්නේ ඔහු පාකිස්තානයේ මීට කලින් අවස්ථාවකදී ඔසාමා බින් ලාඩන් සැඟවිලා හිටපු ප්‍රදේශයෙන්ම තමයි උමර් පටෙකුත් අත්අඩංගුවට පත් වෙන්නේ. ඉතින් අවුරුදු 10කට පස්සේ අත්අඩංගුවට අරගෙන ඔහු නීති ඉදිරියට පමුණලා ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබා දීලා තිබුණා. දැන් ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කළා තියෙනවා ඔවුන් විශ්වාස කරනවායි කියලා උමර් පටෙක් ඔහු දැන් අන්තවාදී අදහස් වලින් මිදිලා ඔහු දැන් ඔහුව පුනරුත්ථාපනයට පත්වලා ඔහු පුනරුත්ථාපනය කරපු පුද්ගලයෙක් හැටියට සමාජයට තාවකාලිකව නිදහස් කිරීමට හැකියාවක් තියෙනවායි කියලා. ඉතින් ඒ අනුව තමයි මේ විදිහට උමර් පටෙක්ව දැන් ඔහු අතරක් කියන මේ පරෝල් එහෙම නැත්නම් බන්ධනාගාරයේ අධීක්ෂණය යටතේ ඔහුව සමාජයට මුදා හැරියයි කියලා තමයි වාර්තා වෙන්නේ. නමුත් මේකට විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව දැඩි විරෝධය පළ කරලා තියෙනවා. මේ ඔහු විසින් අටවපු මේ බෝම්බ නිසා 202 දෙනෙක් ජීවිතක්ෂර පත් වුණා. ඒ 202න් 88 දෙනෙක්ම ඔස්ට්‍රේලියානු ජාතිකයන්. ඉතින් මෙතන මේ බෝම්බ ප්‍රහාරවලින් වැඩිම හානියක් වුණේ ඔස්ට්‍රේලියානු ජාතිකයන්ට. ඉතින් ඔස්ට්‍රේලියාව මේ පිළිබඳ දැඩි කනස්සල්ල මීට කලිනුත් ප්‍රකාශ කළා තිබුණා. ඉතින් ඒ කෙසේ වෙතත් ඉන්දුනීසියානු බලධාරීන් මේ විරෝධතාවය සලකන්නේ නැතිව මේ වෙනකොට ඔහුව මුදාහැරලා තියෙනවා. ඔහු දැන් අන්තවාදී අදහස් වලින් මිදිච්ච පුද්ගලෙක් හැටියට.
දැන් රුසියානු යුක්‍රේන යුදමේ තත්වය ගැන අවධානයක් යොමු කළොත් අලුත්මින්ම වාර්තා වෙන පෝද තමයි න්‍යෂ්ටික අවිභාවිත කිරීම තමන් පළමුවෙන්ම සිදු නොකරන බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අවධාරණය කරනවා. ඉතින් මේ අතරේ කොහොම නමුත් ඔහු සඳහන් කරන්නේ ගැටුම්කාරී තත්වය තවදුරටත් දීර්ඝව සිදුවේවි කියන කාරණාව. මේ තත්වයේ තොරතුරු මොනවද?
ඔවුනිපුන මීට කලින් අවස්ථා කිහිපයකදීම රුසියාව අනතුරු ඇගවීමක් කළා තිබුණා. ඔවුන් න්‍යෂ්ටික අවිභාවිතය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ නැත. න්‍යෂ්ටික අවශ්‍ය නම් එයා ඔවුන්ට තර්ජනයක් තිබුණොත් ඒ න්‍යෂ්ටික අවිත් පාවිච්චි කරන්න පුළුවන් කියන අනතුරු ඇඟවීම දිගින් දිගටම කළා තිබුණා. ඒ එක්කම මේ ජපරෝෂියා කියන ප්‍රදේශයේ තියෙන න්‍යෂ්ටික බලාගාරයට දිගින් දිගට තර්ජන එල්ලවීම නිසා යුරෝපයේ පුරහම න්‍යෂ්ටික අවිභාවිතය නිසා හෝ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් එල්ල කිරීම නිසා විකිරණශීලී ද්‍රව්‍ය වලින් මුළු යුරෝපයටම විශාල හානියක් වෙන්න පුළුවන් කියන බියක් ඇතිවලා තිබුණා. ඉතින් මෙතනදී ඇමරිකාවත් ඒකම බටහිර බලවතුන් දිගින් දිගටම රුසියාවට දෝෂාරෝපණය කරා ඔවුන් මේ විදිහට න්‍යෂ්ටික අවිභාවිතය පිළිබඳ සාකච්ඡා කිරීම මේ කලාපයේ දැනට ඇතිවලා තියෙන යුදමය තත්ත්වය තවත් උත්සන්න කරන්න හේතු වෙනවා. ඒ එක්කම යුදබියට අමතරව මුළු යුරෝපයටම න්‍යෂ්ටික විකිරණ වලින් ඇතිවන හානිය පිළිබඳ තව බියකුත් ඇති කිරීමට රුසියාව කටයුතු කළයි කියලා. ඉතින් මේ විදිහට දිගින් දිගටම දෝෂාරෝපණ එන අතරතුරේ තමයි පුටින් ජනාධිපතිවරයා ඔහුගේ රටේ මානව හිමිකම් කවුන්සිලයක් ඉදිරියට ගිහිල්ලා ඔහු ප්‍රකාශයක් කරන්නේ රුසියාව බලාපොරොත්තු වෙන්නේ නැතයි කියලා න්‍යෂ්ටිකාවි භාවිතා කරන්න. ඔවුන් කිසිම විදිහක මුලින්ම න්‍යෂ්ටිකාවි භාවිතා කරන්නේ නැහැ. නමුත් කවුරු හරි ඔවුන්ට න්‍යෂ්ටිකාවියකින් ප්‍රහාර එල්ල කරොත් ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඒ අවස්ථාව තමන් තියාගන්නවා. ඒක හැකියාව ඔවුන්ට තියෙනවා කියන එකත් ඔහු ප්‍රකාශ කළා තියෙනවා. ඒ එක්කම නිපුණ තවත් විශේෂ කාරණාවක් තමයි මේ යුක්රේනයේ ආක්‍රමණය කරන අවස්ථාවේදී පුටින් ජනාධිපතිවරයා රුසියානු ජනතාවට ප්‍රකාශ කළ තිබුණේ මේ යුද්ධය දින කිහිපයකින් අවසන් වෙන්න පුළුවන් කියලා. නමුත් දැන් පෙබරවාරි මාසේ පටන්ගත් යුද්ධය තවමත් ඒ දිගින් දිගටම යනවා පමණක් නෙමෙයි, රුසියාවේ හමුදාවන් වලට බොහෝ ස්ථානවල තමන් අල්ලාගත්ත ප්‍රදේශවලින් ඉවත් වන්නටත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් පුටින් ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ තියෙනවා මේ යුද්ධය තව දීර්ඝ කාලයක් ඇදී යන්න පුළුවන් කියලා. රුසියානු ජනතාවට දැන් අනතුරු ඇඟීමක් කළා තියෙනවා. ඉතින් මේක ඔහු මීට කලින් ගත්ත ස්ථාවරයෙන් ලොකු වෙනසක් හරියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ එක්කම මේ යුක්රේන් යුද්ධය දිගින් දිගට පැතිර යාම, එහෙම නැත්නම් මේක දිග්ගැස්සීම නිසා මේ වෙනකොට ලෝකයේ හැමතැනම බලශක්ති අර්බුද, ඒ වගේම උද්ධමනය වැඩිවීම, ආහාර මිල වැඩිවීම, බලශක්ති මිල ඉහළ යාම වගේ දේවල් සිද්ධ වෙලා තියෙන මේ යුද්ධයේ දිගින් දිගටම ඇදී යාම නිසා කියන කාරණාව මේ වෙනකොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ඒ වගේම ලෝක බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් පුටින් ජනාධිපතිවරයා කියන විදිහට නම් මේ තත්ත්වය මේ ආර්ථිකයට වෙන බලපෑමත් තව දීර්ඝ කාලයක් ඇදී යන්න පුළුවන් කියලා. මොකද ඔහු විශ්වාස කරන විදිහට යුක්‍රේනය සමග යුද්ධය අද හෙට නතර වෙන බවක් නැහැ. ඒක තව තව දීර්ඝ කාලයක් ඇදී යන්න පුළුවන් කියන ඒ අනතුරු ඇඟවීම තමයි පුටින් ජනාධිපතිවරයා කළා තියෙන්නේ.
එවනම් අවසාන වශයෙන් ශ්‍රී ලංකාව ගැන තමයි අවධානයක් යොමු කරන්න සූදානම. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා සහනදායී නායක්‍රමයකට ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාවට තිබෙන සුදුසුකම් ලෝක බැංකුව පහුගියදා අනුමත කළා. ඉතින් මේ වන විට තිබෙන මූල්‍ය අර්බුදය නිසා ශ්‍රී ලංකාව ලෝක බැංකු ණය ශ්‍රේණිගත කිරීමවල පහතට දැමීමට පසුගියදා කළ ඉල්ලීමත් එක්ක තමයි ලෝක බැංකුව මේ අනුමත කිරීම සිදු කළේ නේදම?
ඔව් නිපුණ, මෙතන විශේෂ කාරණාව වෙන්නේ ශ්‍රී ලංකාවට අප්‍රේල් මාසෙ ඉඳලා ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළෙන් ණය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කළා ශ්‍රී ලංකාව දැන් බංකොලොත්, ශ්‍රී ලංකාව විදේශ ණය ගැනීම අත්හිටවලා තියෙනවා. ඒ එක්කම ශ්‍රී ලංකාවට විදේශ ණය ලබා දුන්න අයට ඉල්ලීමක් කරලා තියෙනවා මේ ණය නැවත ප්‍රතිව්‍යුහගත කරන්න, එහෙම නැත්නම් මේ ණය කපා හැරීමකට, එහෙම නැත්නම් ණය නැවත පියවා ගැනීමේ කාලය දීර්ඝ කරන්න කියලා ඉල්ලීම කරලා තියෙනවා. ඉතින් ඒ පසුබිම තුළ තමයි ඔක්තෝබර් මාසේ ශ්‍රී ලංකා රජය විසින් ලෝක බැංකුවට ඉල්ලීමක් කළා ශ්‍රී ලංකාව දැනට මධ්‍යම ආදායම් ලබන රටක් හැටියට ශ්‍රේණිගත කරලා තිබුණා. ශ්‍රී ලංකාවේ ඇත්තටම ආර්ථික තත්ත්වය ඉතාමත්ම පහත් තත්ත්වයකට වැටිච්ච නිසා ශ්‍රී ලංකාවේ මේ ශ්‍රේණිගත කිරීම පල්ලහට දාලා ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් හැටියට නැවතත් ප්‍රකාශයට පත් කරන්න කියලා. ශ්‍රී ලංකාව 1997 විතර කාලේ වෙනකොට ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 ඉක්මවා ගිය නිසා ශ්‍රී ලංකාවට සහනදායි ණය ලබා ගැනීම 1997 ඉඳලා අහිමි වුණා. ඉතින් ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ණය ගන්න සිද්ධ වෙන්නේ සාමාන්‍ය වාණිජ ණය හැටියට වාණිජ පොලි අනුපාත ගෙවමින් තමයි ණය ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් දැන් ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන සැලකිලිමට අරගෙන ඔවුන් දැන් තීන්දුව කරලා තියෙනවා ශ්‍රී ලංකාවට අර ඉන්ටර්නැෂනල් ඩෙවලප්මන්ට් ඇසිස්ටන්ට් එහෙම IDA කියන ලෝක බැංකුවෙන් ඒ විශේෂ කවුලුවෙන් සහන පොලි ණය ලබා ගැනීමේ කටයුත්තට ශ්‍රී ලංකාවට දැන් අවසරය දීලා තියෙනවා. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා රජයට හැකි වෙනවා ඉදිරියේදී ලෝක බැංකුවෙන් ණය ගන්නකොට ඒ ණය ඉතාමත්ම සහන කුලියට ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ කොපමණ ණය ප්‍රමාණයක් ලංකාවට ලබා දෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳ උත්සුකතාවයක් හෝ ඒ ගැන අදහසක් තවම නැහැ. මොකද දැන් ශ්‍රී ලංකාවට සිද්ධ වෙනවා දැනට ලෝක බැංකුවෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද කියලා සලකා බලන්න. එහෙම කරන්න තියෙන අවස්ථාවක් නැtei කියලා තමයි අපිට දැනට නම් දැනගන්න තියෙන්නේ. නමුත් ඉදිරියේදී ලබා ගන්න ණය ලෝක බැංකුවෙන් අඩු පුලියට ගැනීමේ හැකියාවක් ගැන තමයි දැන් මේ එකඟතාවය ඇති කරගෙන තියෙන්නේ.
ඔදෑමල් එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග මේ සිකුරාදාත් සම්බන්ධ වෙලා මේ තොරතුරු ගෙනාවට. එහෙමනම් අපි ලබන සතියේ ඒ සිකුරාදාත් හමුවෙමු. ආයුබෝවන් නමල්.
ආයුබෝවන් නිතුන.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.